පිළිබඳව.
ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
නියෝජ්‍ය කාර්ක සභාපතිතුමියනි, මම හිතන්නේ අද දවසේ මුද්දර බදු පිළිබඳවත් ආනයන අපන පිළිබඳ විවාද වේලාවේ වචන කීපයක් අදහස් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව ස්තුතිය පුද කරන ගමන් මම හිතන්නේ මේ මුද්දර බදු වැඩි කිරීම සම්බන්ධව පළාත් පාලන ආයතන වලට ඒ බදු ආදායම් ලැබීම පිළිබඳව කතා කරනවා අපි දැක්කා. හැබැයි මේ මොහොතේ අපි දන්නවා ව්‍යාපාරික වශයෙන් අපි රටක් විදිහට ගොඩනගෙන්න උත්සාහ කරන මොහොතක අලුතෙන් ඉඩමක් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්නට නැත්නම් ඉඩම මොකක් හරි උකසකට තියලා කටයුතු කරන්න යනකොට ඒ ව්‍යාපාරිකයාට මේක නැවත ඩබල් වෙලා ගෙවන්න වෙන එක කියන එක හැමෝම දන්න කාරණයක්. ඒ නිසා මුද්දර බදු වැඩි කල යුතුයි. ඒක කිසි කාරණෙන් අපි බදු එකතු කරගන්න ඕනේ. හැබැයි බදු එකතු කරගෙන මේකට පළාත් පාලන ආයතනවල වැඩි සේවාවක් කරන්න ඕනේ කියලා කතා කරාට අපි ඉන්නේ බොහොම අපහසු අඩියක. ව්‍යාපාරික විදිහට හුස්මක් ගන්න උත්සාහ කරමින් ඉන්න මොහොතක මේ වගේ බර ව්‍යාපාරික පිට පටවනකොට මම හිතන්නේ පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් කල්පනා කළ යුතු වෙනවා. ඒ වගේම ආනයන අපනයන පිළිබඳව කතා කරනකොට මම හිතන්නේ විශේෂයෙන්ම මේක කලපා ගන්නට අමේ ආණ්ඩුවටත් හැකියාවක් ලැබිලා නැහැ කියන එක බොහොම පැහැදිලිව පේන කාරණයක්. මොකද අපි මම ගිය සතියේත් කතා කරා පාර්ලිමේන්තුවේ අපේ රටේ බඩිරිඟු නිෂ්පාදනය කරන අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂ වශයෙන්ම විශාල වශයෙන් නිෂ්පාදනය කරමු. දැන් බඩිරිඟු නිෂ්පාදනය කරලා දැන් ගොවියන්ගේ සමහර අයගේ ගෙවල් වල තමයි බඩිරිඟු ස්ටොක් එක තියෙන්නේ. දැන් බඩිරිඟු ඒවා තියෙනකොට ආනයන කළ යුතු සීමා කාල සීමාව හරියට හඳුනාගෙනද මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ. දැන් අද වෙනකොට විදේශයෙන් ගෙනල්ලා වෙළඳ පොළට ඇතුළත් කරලා තියෙනවා ඉතාම අඩු මිලට. ඒ වට බදු ඇතුළ අපි දැක්කා පහුගිය කාලේ හාල් ගෙන්නනකොට අත්‍යවශ්‍ය ආහාරයක් වෙළඳ පොළේ මිල ඉහළ නොගිහින් තියෙන වෙලාවක හාල් ගෙන්නනකොට 65ක බද්දක් ගැහුවා රජේ. හැබැයි අද බඩිරිඟු ගෙන්නනකොට ඒක ආණ්ඩුව නමතක වෙලා. අද බඩිරිඟු ගෙන්නලා අර ගොවියාගේ ගාව ස්ටොක් එක තියෙනවා. ගොවියා ගාව වගේම අපේ සුළු ව්‍යාපාරික පිරිසක් ඉන්නවා. මේ ප්‍රදේශවල හැදිලා හිටියා බඩිරිඟු ටික ගොවියාගෙන් අරගෙන ස්ටොක් කරලා තමන් බැංකුවලින් ණයක් අරගෙන ණය පොලිත් ගෙවාගෙන බැංකුත් පෝෂණය කරගෙන තමන් ගාව ඉන්න සේවක ප්‍රමාණයකුත් නඩත්තු කරගෙන අර ගොවියටත් සහනයක් වෙන්න කටයුතු කරමින් ප්‍රදේශයේ ඇති වෙච්ච සුළු පරිමාණයක බඩිරිඟු ගබඩා කරන ව්‍යාපාරික ප්‍රමාණයක් හිටියා. ඒ අද ඔක්කොම අද ඉවරයි. ඒ ඔක්කොම අවසන් කරන්නට බාණ්ඩුව මේ ආනයන කිරීමට අත ගහලා තියෙනවා. ඒ ආනයන කිරීම තුල බඩිරිඟු ගෙනල්ලා අනිත් පැත්තෙන් ඒ ගෙනාවා කියලා අපිට බිත්තරේ මිල අඩු කරන්න පුළුවන් වුණාද? බිත්තරේ මිලත් එන්න එන්න වැඩි වෙනවා. එතකොට මොකද්ද මේ ආනයන ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රතිපලාගේ තියෙන්නේ? ඒ වගේම මම දැක්කා අපේ රටේ පෙට්‍රල් එන්ජින් ගේන්න පුළුවන්. ඩීසල් එන්ජින් ගේන්න බෑ. අපේ රටේ කාලාන්තරයක් තිස්සේ දැන් පහුගිය අවුරුදු ගණනාවක් වාහන ආනයන කිරීම නතර කරලා තිබුණේ අපි. දැන් යන්තම් ගේන්නන්නේ. එතකොට වාහන ආනයන කරනකොට ආනයන නොකර තියෙනකොට තමන් ගාව තියෙන ලඩිය කොහොම හරි හදලා හදලා ගොඩ දාගන්න බැරි වෙනකොට එන්ජින් එකක් තියෙන එක තමයි අපේ වාහන හිමියෝ කරේ. පෙට්‍රල් වාහන එන්ජින් එක ගේන්නන්න පුළුවන්. ඩීසල් වාහන එන්ජින් එක ගේන්නට තහනම් අපේ රටේ. මේ පුදුම ආනයන අපනයන පිළිවඳ තීන්දු తీරන තියෙන අපේ රටේ. එතකොට ඒ වගේ කරුණු කාරණා ගණනාවක් සිද්ධ වෙන කාලවකවානුවක් තමයි අපි දකින්නේ. ඒ වගේම මේවා හරියට ගලපනා කරගෙන කටයුතු කරනවා කියලා අපි දැන් කතිකිය ගණනාවක් කතා කරනකොට අපි දැක්කද මේක නෙමෙයි අද ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා කතා කරේ. මෙයාලගේ නිර්දෝෂීභාවය, මෙයාලගේ තියෙන සුජාතභාවය, මෙතුමලා කියපු කාරණා ඒ විදිහට විශ්ත කරනවා, ඈ හොරු නතර කරනවා කියන එක තමයි අපි කතා කරේ. දැන් අපි එක මීට කලින් මම දැක්ක උදේ දිවාහාරයට කලින් කතා කරා එක කතික මහත්තයෙක් කාණ්ඩු පැත්තේ එතුමක ව්‍යාපාර වල කිසි ගැටලුවක් නැහැලු. ව්‍යාපාරික ඔක්කොම දැන් නැගෙනනලු. කසිප්පු ව්‍යාපාරේ තමයි කඩන් වැටලා තියෙන්නේ. කසිප්පු ව්‍යාපාරේ තමයි අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ඇයි ඒ කට්ටිය කෑ ගැහුවට කිසි ප්‍රශ්නයක් නැහැලු. ඒ නිසා කසිප්පු ව්‍යාපාරයේ කෝ කෑ ගහනවා කියන එක කැටි දැල්ලා තියෙන්නේ කොහමද? අර කළුතර අපි දැක්කා මෙතුමලාගේ මන්ත්‍රීවරයෙක් පොලිසියේ කතා කරලා ඕයිසිට කතා කරලා වවුනියාවට මාරු කරනවා කියලා කතා කරන කසිප්පු කාර්යය බේරගන්න. මේ ඔබතුමාලා සුජාතභාවයද මේ? ඔබතුමාලම හොර දූෂිතව අල්ලලා අයින් කරන් ආපු කණ්ඩායම කසිප්පු ව්‍යාපාරික කුඩු එතනෝල් කාර්යව නතර කරන් ආපු කණ්ඩායම මේ තමන්ගේ මේ තනින් තනට මේව වෙනස්ද? කළුතරට යනකොට ඒක වෙනස්ද? සංජීව රණසිංහ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීට මේක වෙනස්ද? එතුමා කළුතර පොලිසියට කතා කරලා ඈ ඒ පොලිසිය මහත්තයා කළුතර මේ වවුනියාට මාරු කරනවා කියලා කියන්න කටයුතු කරපු එක සාධාරණද?
ගරු රෝහණ බණ්ඩාර ගරු මන්ත්‍රීතුමයි නම ප්‍රකාශ කරා. මම හිතන්නේ වැලිපැන්න පොලිසියට අදාළව කළුතර දිස්ත්‍රික්කයේ මා සම්බන්ධයෙන් ඒ නගපු චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා. පොලිසියට රැගෙන ආපු කසිප්පු ව්‍යාපාරිකයෙක් බේරා ගැනීම සඳහා වැලිපැන්න පොලිසියේ නිලධාරීන් නිලධාරියෙක් මැදිහත්වීම පිළිබඳව ඇති වූ ප්‍රශ්නයකදී ඒ අදාළ පුජ්‍යලයා බේරා ගැනීම සඳහා පොලිසිය ගත් ක්‍රියාමාර්ගයේ වෙනුවෙන් ඒ අනීතික ක්‍රියා වෙනුවෙන් මා නැගූ හඬ තමයි මේ විපක්ෂයේ විකෘති කරලා මේ ප්‍රකාශ කරමින් ඉන්නේ. ඒ නිසා මා පැහැදිලිව කියනවා ඒ ගියපු පත්තර වාර්තා සහ ඒවට අදාළ නිවේදන නිකුත් වුණේ කොහොමද කියන එක මේ රටේ ජනතාව දන්නවා. කොහොමද ඒ පුවත් වාර්තා කරන්න කියලා. ඒ නිසා පැහැදිලිව මම ප්‍රකාශ කරනවා වැලිපැන්න පොලිසියේ ඒ නිලධාරියා විසින් සිදු කළ අනීතික ක්‍රියාව නිවැරදි කරන්න ඒ අයුක්තියට ලක්වුණු ඒ අදාළ පුජ්‍යලයා වෙනුවෙන් සාධාරණීකරණය කිරීම වෙනුවෙන් තමයි මම මේ කාර්යභාරය ඉටු කරේ. හරි, බොහොම ස්තුතියි.
ඔබතුමාගේ කාලය ගන්න.
ඔව්, දැන් එතකොට අපිට බොහොම පැහැදිලි නඩුත් ආමුදුරුවන්ගේ බඩුත් ආමුදුරුවන්.
දැන් මෙතුමා ඔබතුමාට රෝහණ මෙබණ්ඩාර මැතිතුමාට මනෝ ගණේෂන් මන්ත්‍රීතුමාගෙන් විනාඩි 5ක් ලැබිලා තියෙනවා තව.
එක පැත්තකින් අපි කනගාටු වෙන එතුමාගේ නම කියනකොට එතුමාට ඇහෙන්නේ නැහැ. අපේ එහා පැත්තේ අමතුරුවරයා තමයි ඇමිහිලා එතුමාගේ නම මතක් කරලා කියන නම කිව්වා කියලා. ඒක කියලා ඉල්ලගෙන කෑවා. දැන් එතකොට නඩු අහන්නේ මෙතුමලාද? දැන් පොලිස් මෙතුමා කොහොමද උසාවියට යන්නේ නැතුව පොලිසියේ පැමිණිල්ලක විභාග වෙන්නේ නැතුව මෙතුමා නිර්දෝෂී කියලා ඔප්පු කරන්නේ කොහොමද? පොලිස් මේ රටේ නීතිය පසිඳලන්න ඉන්න පළවෙනි අධියර තමයි පොලිසිය. ඒතර පොලිසිය මහත්තුරුන් දැක්කනම් මෙයා කෂිපුකාරයෙක් විදියට මෙයා කොහොමද දන්නේ කෂිපුකාරයෙක් නෙමෙයි කියලා? එයා කොහොමද පොලිසියට මේ වගේ නීතිය පසුතැවෙන පොලිස් මහත්තුරුන්ට උපදෙස් දෙන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා කියලා එතුමාට එහෙම හැකියාවක් තියනවද පොලිසිය මහත්තුරුන්ට උපදෙස් දෙන්න? පොලිසිය ක්‍රියාත්මක වෙන්න මේ ආකාරයට කියලා කතා කිරීමේ හැකියාවක් තියනවද? ඒ මහත්තුරු වවුනියාවට මාරු කරනවා කියලා තර්ජනය කරන්න එතුමාට අයිතියක් තියනවද? මේ මේ සුජාතභාවය, මේ පතිවත බිඳ ගන්න එපා. මෙහෙම අමු අමුවේ තමන් කරා නම් තමනුත් පරණ පාරෙම යනවා කියන එක පිළිගන්න. දැන් මෙතුමා ගාල්ල නගර සභාව ගැන කතා කරා. දැන් ගාල්ල නගර සභාවේ අද නගරාධිපති ඔබතුමාලාගේ නියෝජ්‍ය නගරාධිපති කවුද? මෙතුමාලාගේ නියෝජ්‍ය නගරාධිපති කවුද? ඔබතුමාලම චෝදනා කරපු හොරා කියලා කියපු පට්ටපල් චෝදනා තියෙන විශාල දූෂිතේ. එතුමාට දූෂිත චෝදනා ටිකෙන් වැළකෙන්න ඔබතුමාලා නගරාධිපතිකම් පූජා කරලා තමන්ගේ නඩු වලින් බේරෙන්න තමන්ගේ හොරකන් ටික ඇවිල්ලා උපුවයි කියලා ඒකෙන් ගැලවෙන්න මාලිමාවට ගඳ දෙනකොට එතුමා හොඳයි. එතකොට සුම්බුන් මිනි කැට වෙනවා. සල්ලි ටිකක් වීදම් කරනකොට හොරෙක් යටපත් කරන්න යනකොට අර සුම්බුන් කියපුවා මිනි කැට බවට පත් වෙලා තියෙනවා. දැන් අපි මගේ දිස්ත්‍රික්කේ මගේ ආසනේ මැදවච්චියේ ප්‍රංශ සභාවේ බලය පිටවන්න ගියා. එතෙන්ට ආපුවාම කොමසාරිස්තුමා සම්පූර්ණම කලින්ම කට්ටිය දන්නවා එන්නේ රහස්තම් දෙයක්මයි. බය නැතුඹ වරෙන් ඔබ ඡන්ද දීපන්. මෙන්න ලක්ෂ 50කට පොරොන්දු වෙලා ලක්ෂ 15ක ඇඩ්වාන්ස් එක දීලා ඌ අරගෙන ඇවිල්ලා ඡන්ද ගන්නවා. කොමසාරිස්තුමා බෙදීමෙත් බෙදීම් ඉල්ලනවා. තව නම් දෙකයි යෝජනාලා තියෙනවා. තවත් යෝජනා තියෙනවද කියලා අහනවා. මේ බෙදීමට රහස් ඡන්දයද විවෘත ඡන්දයද කියලා ගන්න අපේ කට්ටිය කියනවා විවෘත ඡන්දයක් කියලා. මාලිමාගේ කට්ටිය කියනවා මේ රහස් ඡන්දයක් කියලා. මෙතුමා අහනවා තවත් යෝජනා තියෙනවද? එතකොට තවත් මාලිමාගේ කෙනෙක් නැගිටලා කියනවා රහස් ඡන්දයක්. ඒක තව කෙනෙක් ස්ථීර කරනවා. තව කෙනෙක් නැගිටිනවා මාලිමාවෙම රහස් ඡන්දයක්. ඒක තව කෙනෙක් ස්ථීර කරනවා. එතකොට බෙදීම් හතරයි. ඒ බෙදීම් ඔක්කොම කවුද? මාලිමාව. මහා සභාපති අපේක්ෂක දෙන්නයි. සභාපති අපේක්ෂක දෙන්නයි ඉන්න තැන බෙදීම් හතරක් තියෙන්න පුළුවන්ද අපේ නියෝජ්‍ය කාරක සභාවේ මුතුමිනි? මේ රාජ්‍ය සේවක මහත්තුරු සම්පූර්ණ කොන්ද කඩලා තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඉෂ්ට කරගන්න අනිත් පැත්තේ මන්ත්‍රීව බිලිබාගෙන සල්ලි දීලා මේ මාලිමාව කතා කරපුවද? මේ හොරකම දූෂණය වළක්වන්නට කියලා තමන්ට ඡන්දය හම්බුණා. අපි දැක්ක අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ගැටලුවක් නැතුව පළාත් පාලන ආසන 16ක ඔබතුමාලා බලය පිටවන්න අයිස්තව හම්බුණා. අපි ඒවට ඇඟිලි ගහන්න ආවෙත් නැහැ. ජනතාව වරම දුන්නා, ඡන්දෙ දුන්නා. අපි එලිපිටම ඊට පස්සේ අපිට ඒ නොලැබිච්ච ටිකේ ලංකාවේ මේ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ අපි ඔක්කොම විපක්ෂයේ ඉන්න කණ්ඩායම් විදිහට අපි විපක්ෂයක් විදිහට රටේ ජනතාව බල කරනවා. අපිට මෙතර බල සම්පන්න ආණ්ඩුවක් විරුද්ධව මෙතරම් ජනතා හිතකර නොවන තීන්දුවක් ගන්නකොට ජනතාවට කියමු කවක් නොකර පලා යමින් ඉන්නකොට උඹලා එකතු වෙලා දැන්වත් වැඩක් කරන්නේ නැද්ද? විපක්ෂය නිදිද කියලා අපෙන් ප්‍රශ්න කරා. ඒ නිසා අපි විපක්ෂයේ සිල් දෙනාම එකතු වෙලා මේ පළාත් පාලන ආයතන පිහිටවන්න අපි තීන්දුව කළා. ඒක අපි හැංගිලා නෙමෙයි. අපි ඩීල් දාලා නෙමෙයි. අපි එලිපිට විවෘතව විවෘත මාධ්‍ය ප්‍රකාශයක් කරලා අපි ඒකඟතාවය හදාගත්තා. ඒ ඒකඟතාවය අනුව අද පළාත් පාලන ආයතන ගණනාවක් පිහිටවනවා. ඒ පිහිටවන අස්සේ හොරෙන් පැනලා යටින් ගානක් දීලා බලපෑම් කරලා රාජ්‍ය සේවකයන්ගේ කොණ්ඩ කඩලා නිලධාරීනුත් බය කරලා ඒ අයටත් Tamanට ඕන විදිහට වැඩ කරගන්න දෙන්නේ නැතුව කවුද මේ කරගත කරන්නේ කවුද මේ හොරකම මේ මේ විදිහට කවුද මේ ප්‍රශ්න පිහිටවන්නේ හොරෙන් ගහනකොට හොඳයි එලිපිට ගහනකොට ප්‍රශ්නයක් එලිපිට ගත්තොත් හොරෙක් හැබැයි ඒක හොරෙන් ගැහුවොත් පට්ට හොරෙක් ඒක නිවැරදි හොරෙක් ඒකද මාලිමාය ප්‍රතිපත්තිය එස හොරු නම් හොරු හොරු එපා කියලා නම් ඔබතුමා බලේ ඉල්ලුවේ ඔබතුමා ඒක විදිහට යන්න දීපුණා අපි ඔක්කොම හොරුනේ පුදුමල කියන්නේ
අපි ඔක්කොම හොරුගේ එකතු වෙලා හරි විනාඩි දෙකක් කාලයක්
විනාඩි පහකුත් අම්මුලා කිව්වනේ මට අර මන්තුමා කතා කරපුවා මට අදාළ නැහැ
හරි ඒක අයින් කරලා
කතා කරපුවා වෙලා මට දෙන්න
ඒක අයින් කරලා දෙන්න
ඒ හින්දා
විනාඩි දෙකයි
මේ අපිට මේ ඔබතුමාලා කියපු කාරණා විදිහට ඉෂ්ට කරගෙන යනවනම් රටේ ජනතාවට ප්‍රශ්නයක් නැහැ ව්‍යාපාර වැහිච්චව ගැන අපි එකෙන් එක කතා කරන්නේ මේවා හැමදාම එකම මහත්ව කතා කරලා තියෙනවා ව්‍යාපාර වැහුනේ කොහමද ඒ වගේ ඔබතුමා කිව්වා බතකාගාර දැම්මා කියලා වදකාකාර දාන්න හැදිච්ච විදියත් ඔබතුමාට මට කියන්න ඕනේ නෑනේ වදකාකාර දාන්න ඕන වෙන්නේ නෑ ඔබතුමාලා බොහොම සර්ව සාධාරණද අද වගේ ඡන්ද ඉල්ලලා කටයුතු කරලා තිබුණා නම් වදකාකාර හැදෙන්නේ නෑ එනිසා ඒ වද කර්මාන්ත වහලා වදකාකාර දාන්න පත් කරේවත් ඔබතුමාලා ඒස කර්මාන්තසාලා ගිනි දීපු යුගයකුත් ඔබතුමාලගේ තියෙනවා ඒවත් ඔබතුමාලා කරපු දේවල් ඒව නැවත නැවත හාර හාරයිපන් මේ මේ මේක අර හොද හොද මඩේ දාන්න ඕනේ නෑ අපි ඔක්කොම රටේම මිනිස්සු දන්නවා එනිසා ඔය මහත්තුරු නිකන් මේ අද මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තු වාඩුණා කියලා ඔබේ පරණ ඉතිහාසය පරණ කලුපැල්ලන් ඔබෙන් අයින් වෙලා යයි කියලා දන්නේපා අර ඒ අතරේ යන යාර පව් අර පාපිස් මහතුරු ටිකුත් ඉන්නවනේ මේ හොරු ටිකට මිනි මරුව ටිකට කඩ මේවා ගිනි දීපු අයට බලයට එන්න අර පොහට්ටුවේ ඉඳලා මාලිමාවේ පොහට්ටුවේ ඉඳලා සජබේ ඉඳලා යුඑම් එකේ ඉඳලා ඈ කර කියා ගන්න දෙයක් නැතුව රට බංකොලොත් වෙනකොට යන්න දෙන්න තරන් නැතුණාම ගිහිල්ලා පා මූක්කු ගහලා දැන් කිව්වල් පූට්ටු කියලා අපේ පූට්ටු වගේ මේ පූට්ටුත් ගහලා හදපු මහතුරු ටික පාපිස් යට ඉඳගෙන කෙඳිරි ගන්නවා දැන් මේ හදපු සභාවල මාලිමාවේ මහතුරු කී දේ සභාපති වෙලා ඉන්නවද අර පහුගේ කාලේට මහතුරු ටික තමයි ඈ ඔය හොඳ නෑ කියපු 103 තියාගෙන ලඟ හිටපු මහතුරු තමයි සභාපති උපසභාපති වෙලා තියෙන්නේ එතෙන්ට යන්න පාර කපලා දීපු මහතුරු ටික අද නිහඬව ඉන්නවා ඒ නිසා දැන් අද ඊයේ දවසේ මට කතා කරන්න බැරි වුණා අපේ කිරිහරක් සම්බන්ධ යෝජනාවක් ගියා හොරකම සම්බන්ධයේ හොරුන්ට නිසි දඬුවම් දෙන්න ඒක කිසි ගැටලුවක් නෑ හැබැයි ඒ හරහා ගෙනාවු සමහර ඒවා පරිපාලනය කරගන්න බැරි වෙච්ච ආයතන නිසා තමයි ඒවා ලබා දෙනකොට ඇති වෙච්ච ගැටලු නිසා තමයි සමහර ඒ ගෙනාවු කිරිහරක් ටික මැරිලා හරියාකාරව කටයුතු කරන්න බැරි වෙන හැබැයි හොඳාකාරව කටයුතු කරන ආයතන ගණනාවක් තියෙනවා අද වෙනකොට කිරි ලීටර් 65000කට වැඩිය ගන්න මාතලේ දිස්ත්‍රික්කේ ඒ කිරි ගොවි පොළවල් තියෙනවා එසා ඒ කිරි ගොවින්ගේ ඒ කිරි ගෙනාවු ගවයින්ගේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ඒ ක්‍රියාපටි පාටි එසා ඒ ක්‍රියාපටි පාටි හිට මහත්තුරුම දැන් ඔය කට්ටිය මහ ගොඩෙත් ඔය ඉන්නවා එනිසා ඒ සියල්ල වලක්වන්න වගේ මේ ව්‍යාපාර සියල්ලම විශාල ගැටලුවක් වෙනවා අද ඔබතුමාලට බැරි වෙලා තියෙනවා යූරියා ටික ආනනය කරලා දෙන්න අද යූරියා ටික එනකොට මේක කම්පැනි එකට දෙනවා ඊයේ දවසේ නිදහස් වෙච්ච යූරියා ටික ඔක්කොම එක කම්පැනි එකට අද වෙළඳපොලේ යූරියා කිලෝ 10 මිටියෙන්න එන තත්ත්වෙටපත් වෙලා සැසේ ඇවිල්ලා යූරියා කිලෝ 50 ආවේ දැන් යූරියාත් සැසේ එන තත්ත්වෙටපත් වෙලා එතන යූරියා කිලෝ 9 10 කෙත් කිලෝ 9 හමාරක් තියෙන තැනටපත් වෙලා තියෙන එනිසා ඔබතුමාලා අද යූරියා මිටියේ 1000 රුපියල් 8000ට තිබිච්ච යූරියා මිටිය අද 9500 සා වගේම සීග්‍රේම් මිල ඉහළ යන තැනටපත් වෙලා තියෙනවා ගොවියෝ අතර විශාල සැකයක් තියෙනවා
ඔබතුමාට තව විනාඩි දෙකක් ලැබිලා තියෙනවා
හරි බොහොම ස්තුතියි එතකොට මේ අද ඉරාකයේ යුද්ධයත් එක්කත් මේ අපේ යූරියා ආනයනය කිරීම පිළිබඳ ගැටලුවක් ඇති වෙන්න පුළුවන් එනිසා ඔබතුමාලගේ තියෙන සැලැස්ම මොකද්ද මම ප්‍රශ්නයක් නෝ අද යුද්ධේ නැතුව තියෙන වෙලාවෙත් ගේන්න පුළුවන්ක කියවදෙදිත් යූරියා ටික අකණ්ඩව වෙළඳපොලේ සුලභව ලබා දීලා ගොවියට ලබා දෙන්න පුළුවන් හැකියාවක් ඔබතුමාලා නිර්මාණය කරලා නැහැ. ඔබතුමාලා මේ කයිවාරු ගැහුවට පම්පෝරි ගැහුවට මොකද්ද ඔබතුමාලා කරගෙන තියෙන වැඩපිළිවෙල මේ සම්බන්ධව? ගොවියට පොහොර සාන ආධාරය දෙනවා කියපේක ගොවි ආධාරයක් බවට පත් කරා. දැන් පොහොර ටික වෙළඳපොලේ ගන්න පුළුවන් තැනක නැහැ. එතකොට කිරි ගොවියන්ටත් අපි කිරියදා මේ ගෙනාවු කාරණා වැඩපිළිවෙල තව ඉස්සරහට ගියා නම් අපි ළඟටම ඇවිල්ලා තිබ්බේ අපි කිරිවලින් ස්වයංපෝෂිත වෙන තැනට. ලක්ෂ 15ක් අපිට දෛනිකව ලීටර් අවශ්‍ය වෙන්නේ. ලක්ෂ 10ක් දක්වා අපි නිෂ්පාදනය කරා. ඔබතුමාලා ඇවිල්ලා අවුරුදු මාස 7ට දැන් එනකොට කිරි ලීටර් ලක්ෂ 2කමාරකින් නිෂ්පාදනයේ පඩම් වැටලා තියෙනවා. අද ලක්ෂ 7කමාරට කිරි නිෂ්පාදනය දෛනිකව අඩු වෙලා තියෙනවා. ඒ වගේම කිරි පාරිභෝජනයත් අනිත් පැත්තෙන් මේ රටේ ජනතාවගේ ක්‍රය ශක්තිය හීනවීම නිසා කිරි පාරිභෝජනයත් ඈත් වෙලා තියෙනවා. එනිසා ඔබතුමාලා මේ යූරිය අවශ්‍යතාවය තියෙනවා ඒ කිරි ගොවියන්ට. මොකද තමන්ගේ තුන ටික වගා කරගන්න යූරියා ටික අවශ්‍යයි. එනිසා විශේෂයෙන්ම සෑම ගොවි තැනකටම වගේම මං හිතන්නේ අවශ්‍ය වෙනවා යූරියා ටික මේ කිරි ගොවියන්ටත් අවශ්‍ය වෙනවා. එනිසා ඔබතුමාලා තරෙන්තර යෝජනා ගේනකොට කතා කරනකොට ඔබතුමාලා සර්ව සම්පූර්ණයි වගේ කතා කරන්නේ. තව කෙනෙකුට අහුම්කම් දෙන්න දෙයක් නැහැ උද්දච්ච විදිහට හැසිරෙන්නේ. හැබැයි ඒකේ ප්‍රතිඵලයේ රටක් විදිහට අපි ආපස්සට ගමන් කරනවා. අපි ඩොලර් නැතුව රටක් හම්බුනේ කියලා අර මන්තුමා කිව්වා. ඩොලර් නැතුවනේ මේ හැම බංකොලොත්භාවයේ ප්‍රකාශ කරපු රටක් තමයි. හැබැයි ඔබතුමාලට දෙනකොට බංකොලොත්භාවයෙන් අපි ගැලවුණා කියන ප්‍රකාශයත් කරලා බාර දීපු රටක්. ඩොලර් බිලියන 5.9කට වැඩිය ඔබතුමාලට ඉතිරි කරලා දීපු රටක් දුන්නේ. ඒ නිසා ඔබතුමාලා දැන් හරි ඉවර කරනවා ගරු නියෝජ්‍ය කාර්ය සභාවතුනි. ඔබතුමාලා රටේ මිනිස්සුන්ට බොරු කියනවා වගේම ජාත්‍යන්තරයටත් බොරු කියන්න ගියා. අපේ සංචිත ඩොලර් බිලියන 1.4කින් වැඩි කියලා මෙහෙ මිනිස්සුන්ට බොරු කියනවා වගේම ජාත්‍යන්තරයටත් බොරු කියලා පෙන්වන්න ගිලා පචවෙච්ච ආණ්ඩුවක් කියන එක ප්‍රකාශ කරමින් පන්ිර බොහොමත්ම ස්තුතියි.